1969 ජනවාරි 22 සයිබීරියාවේ ටූරා ගඟ අසබඩ එෆින් විකින් තාත්තටයි එනා පාර්ශකව අම්මටයි පුත්‍රලාභයක් ඇති වුණා. සයිබීරියාව කීවම ඔබ දන්නවා හිතුවමත් කටුකයි හීතලයි. එෆින් තාත්තත් එනා අම්මත් කොමත් ගොවි දාසයන් විදියට වැඩ කළ උදවිය. සැපක් නෑ ජීවිතේ, දුක විතරයි. මන් දුක විතරයි කිව්වේ මේ නිසා, අර ඉපදුනාය කියපු දරුවට හිටියා දිමිත්‍රි කියලා සහෝදරේ, ඒ වගේම මරියා කියලා සහෝදරියක්. දවසක් ටූරා ගඟේ නාද්දි දිමිත්‍රි අයියා දියේ ගිලුණා. අර මං කියපු පුංචි සහෝදරයා ගඟට පැන්න දිමිත්‍රි අයියාව බේරගන්න. දෙන්න එකම ගං පතුලට ගිය මොහොතේ ගඟ අසලින් ගිය කෙනෙක් ඒ දෙන්නවම බේරගත්තා. ඒ දිමිත්‍රි අයියා ඒ එකම නිව්මෝනියාව හැදිලා මරුතුරුලට ගියා. ඔහුගේ සහෝදරියගේ ජීවිත කතාන්දරයත් එච්චර දුරට ගියේ නෑ. ඇයත් ජීවිතෙන් අකල්හි සමුගත්තා. මේ පුංචි දරුවා හුදෙකලාව හැදුනා. දවසක් තාත්තගේ අශ්වයෙක් නැති වුණා. දුප්පත් ගොවි දාසයා හරියට අකම්පාල වුණා. මේ පුංචි දරුවා නිත්තාවටම කිව්වා අශ්වයාට වුණ දේ. සොයලා බැලුවම අශ්වය හරියටම ඒ කියපු විදියටමයි නැති වෙලා තිබුණේ. හොරකම ගැන කියාපු විස්තරේ කිරි ගහට ඇන්න වගේ හරියටම හරි. මේ සිදුවීම අවුරුදු 12ක මේ පුංචි දරුවා විශේෂ බලයක් ඇති සුවිශේෂ කෙනෙක් කියන අදහස හැමෝන්ගෙම ඇතිවෙන්න හොඳටම ප්‍රමාණවත් සාධකයක් වුණා. අවුරුදු 18 වෙද්දි මේ දරුවගේ කීර්තිය රුසියාව දක්වා පැතිරුණා. මේ අතරේ මේ තරුණයා ආගමික ආරාම ජීවිතයකටත් හැඩගැහිමින් උන්නා. මේ හැම දෙයක් තුලින්ම සමාන්තරව නැගී සිටියෙත් යථාර්ථවාදී බවටත් එහා ගිය යම්කිසි ගුප්ත මැවුම්කාර චර්යා උලුප්පන යම්කිසි අමුතු චර්යා රටාවක්. 1905 වෙනකොට, ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 34 විතර වෙනකොට, සෙන්ට් පීටර්ස්බර්ග් නුවර පවා ඔහු පරසිදු වෙනවා. ඔහු ශුද්ධ වූ මිනිසෙක්ය, විශාල චිත්ත බල පරාක්‍රමයක් හිමි තැනැත්තෙක්ය කියන එක ප්‍රකට ලකුණක් වෙනවා. ඒ අතරෙම රුසියන් රජ පවුලේ දරුවෙකුගේ රුධිර රෝගයක් කිසිම ජගතෙකුට සනීප කරන්න බැරි මොහොතක ඔහු පුදුමාකාර විදියට සනීප කරනවා. මේ සිදුවීමත් සමගම රජ පවුල සමග අමුතු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිවීම නිසා අපේ කථානායකයාගේ බලය දිලුම වැඩි වෙනවා. ඔහු මෙයින් ආසක්ත වෙලා නොපනත් දේපවා කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ලිංගිකත්වේ නැත්තම් සරාගය නිසා ඒ පැත්තෙන් සිදුවුණු හානියත් අප්‍රමාණයි. කාලයක් යනකොට ඔහු දේශපාලනික වශයෙන්ුත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම අභියෝගයක් වෙනවා. කාන්තාවන් අතර ඔහුගේ ජනප්‍රියත්වය වගේම ඔහු බලසම්පන්න අද්භූත බලයක් සහිත පුරුෂයෙක්ය කියන හැඟීම ඉතා දරුණු අන්දමට පැලපදියම් වෙනවා. 1899 ප්‍රථම විවාහයේ දරුවෝ 3 දෙනයි. තමුන්ගේ මැරුණු දිමිත්‍රි අයියත් මාර්යා සොහිරියත් මතක් වෙන්න තමන්ගේ දරුවෝ 3 දෙනාගෙන් 2 දෙනෙකුට නම වැටුනේ දිමිත්‍රි හා මාර්යා කියලාමයි. වාර්වරා තමයි අනෙක් දුව. පළමු විවාහයෙන් අවුරුදු යාන්තම් 2ක් ගෙවෙද්දි තව විවාහයක්. එයින් තව 1 දරුවෙක්. මේ කවුරු හිටියත් ඔහු ගැන සොයා බලන්න, ඔහුව අගයන්න, කරුණ ලෝකයට කියන්න ඔහුට හිටියේ ප්‍රථම විවාහයේ දියණිය මරියා විතරයි. කාලයක් යද්දී අපේ චරිතය ක්‍රිස්තු ධර්මයේ වගේ නොඑක් පිළිගත් ආගම් ණයන් වලටත් අභියෝග කරන්න පටන් ගත්තේ අර මං කලින් කියපු කීර්ති බල යසස් මහිමය නිසා. ඒ නිසා උම්මතු උණු මනසින් මේ තත්ත්වය නිසාම ඔහුගේ ජීවිතයට අවුරුදු 50 දකින්නවත් ඉඩ දුන්නේ නැහැ දෛවය. මොන තරමක් ආකර්ශනීය කැපී පෙනෙන චරිත අංග ලක්ෂණ තිබුණත් ඔහුට අවුරුදු 45 වෙනකොට ලෝකයම අතහැර යන්නට සිද්ධ වුණා. ඒ 1916. ඔහු තරුණෙක් විදියට පීටර්ස්බර්ග් වල ඉඳද්දි රුසියාවේ අපි අගය කරන ඇන්ටන් චෙකෝව්, ලියෝ ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි වගේ උදවිය ජීවත්ව සිටි බව ඔබට කීමත් පුංචි වැදගත්කමක් එක් කරාවි. මේ අපූර්ව වගේම ගුප්ත ආකර්ශනීය මිනිසාගෙන් මං යනවා ආයෙත් වෙනත් රූපරාම කීපයකට. ඒ කියන්නේ රුසියාවෙන් ගාල්ලේ ටැල්බර්ට් ටවුමේ සරත්ගේ පුංචි රෙකෝඩ් බාර් එකට. ඒ 1916 1980 විතර. හාපුරා කියා පඩි අරගෙන මුල් මාසවල වරද්දන්නේ නැතුව ගහගන්න කැසට් පේලිය. අපේ රටේ නම් අමරදේව නන්ද වික්ටර් සනත් වගේ හොඳම අයගෙත් බටහිර කැමති අයගෙත් ගීත 18ක් විතර තියෙන කැසට් පටි. එක පැත්තකට විනාඩි 28යි 30යි. ගීත 8යි 9යි. එක කැසට් එකක් එක පැයයි. C60. C90 ගැහුවොත් මීට හොඳයි. හැබැයි C90 ටේප් නොදෙනිම එතනවා. මං තීරණය කරනවා C60 කැසට් පටියකට දාගන්න ඒ මෝහනීය අප්‍රිකානු හඬවල් ටික. මේ බලමුළුවේ උපත කියන්නේ බටහිර ජර්මනිය කියලා කිව්වට ලීස් මිෂෙල් උපන්නේ ජමයිකාවේ. ඈට දැන් අවුරුදු 60කට මාස ගානයි අඩු. අද අවුරුදු 61 ඉන්න මේසි විලියම්ස් උපන්නේ බටහිර ඉන්දියේ කොදිව් දූපත්වල. එතකොට ජමයිකාවේ ශාන්ත කැත්‍රින් වල උපන්න මාෂියා බැරට් අද අවුරුදු 63යි ඈට. ඒ වගේමයි අමතක කරන්න බැරි සජීවී චරිතය බොබී ෆැරල්. අවුරුදු 61ක් ජීවත් වෙලා ඔහු අජීවී වුණා. ඔහු තමයි මිනිහා. 2010න් පස්සේ දෑසින් දැකුමක් නැහැ. රජීත් ගානාවේ ඉපදිලා මේ බලමුළුවට එකතු වුණා. ඒ ප්‍රධාන ගායකයෙක් විදියට. අප්‍රිකාවේ ජමයිකාවේ කොදෙව් දූපත්වල ගානාවේ කළුම කළු චරිත එකතු වෙලා බටහිර ජර්මනී සුදුපාට නියෝජනය කළාට ඔවුන්ගේ කටහඬවල් වල තිබුණු කළුපාට බර එයින් පොඩ්ඩක්වත් අඩුුනේ නෑ. මේ තමා මා ඔබට කලින් කී සයිබීරියාවේ දුප්පත් ගොබි දාස පවුලේ උපන් අරුම පුදුම මිනිහගේ කතාව. සයිබීරියාවෙන් පීටර්ස්බර්ග් ගා 16 පස්සේ රුසියාවේ ආදරයේ මහා උල්පත වුණු රස්පුටින්ගේ කතාව. මංගෙදා 1980 ඔමේගා සරත්ගෙන් රෙකෝඩ් බාර් එකෙන් පටිගත කරගෙන ආපු ගීතය. සැබෑ රස්පුටින් මලා 1916. බොනියම් රස්පුටින් මලා 2010. රස්පුටින් ගැන කියන බොබීගේ කටහඬ ඇහෙනකොට මතක් වෙන්නේ ඔහු සංදර්ශනවල හැබෑ රස්පුටින් වගේ රැවුලක් අලවගෙන ගයපු රඟපු ප්‍රබෝධමත් විලාශය. For the queen, he was no wheeler dealer, though she had heard the things he done. She believed he was a holy healer who would heal her son. Rasputin, Russia's greatest love machine.
drinking, lusting, and his hunger for power became known to more and more people. The demands to do something about this outrageous man became louder and louder.
Russians.